අදින ඥායපත්‍රයේ විෂයාංක 1 ජාතික ගොඩනැගිලි පරිශ්‍රණ ආයතනයේ පනත් කෙටුම්පත දෙවනි වර කියවීම ඉදිරිපත් කිරීම ගරු නාගරික සංවර්ධන ඉදිකිරීම නිවාස අමාත්‍යාංශයේ ඇමතිතුමා.
ගරු කථානායකතුමනි, අද දින ඥායපත්‍රයේ ප්‍රධාන වැඩ කැටයුතු විෂයාංක 1 ජාතික ගොඩනැගිලි පරිශ්‍රණ ආයතනයේ නැමැති පනත් කෙටුම්පත දෙවනි වර කියවීම සඳහා මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමි.
You have 15 minutes, Honorable Minister. National Building Research Institute, Honorable Anton Jayakodi.
Garu Niyojya Kathanayakathumani, අද දින සාකච්ඡාවට බඳුන් වෙන්නේ ජාතික ගොඩනැගිලි පරිශ්‍රණ ආයතනයේ පනත් කෙටුම්පත දෙවන වර කියවීම. ඉතින් මම හිතනවා අද මේ පනත මගින් අපි සරලව ව්‍යවහාරයේ භාවිතාවන NBRO එහෙම නැත්නම් National Building Research Organization කියන එක NBRI බවට පරිවර්තනය වෙනවා. O වෙනුවට I. ඕගනයිසේෂන් වෙනුවට ඉන්ස්ටිටියුට් කියන එක පරිවර්තනය වෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ පනත ඇයි මෙච්චර අපිට වැදගත් වෙන්නේ කියන එක අපි දන්නවා. 1300 වගේ කාලේ ඉතාලියේ පීසා කියන ප්‍රදේශයේ කුළුණක් ඉදි කරනවා. අපි ඒකට දැන් කියනවා පීසා කුළුණ කියලා. මේක ඇලවෙන කුළුණ කියලා කියනවා. මේක අපි දන්නවා ලෝක පුදුමයක් බවට පරිවර්තනය වෙනවා. ඉතින් මේක ඇයි මෙහෙම ලෝක පුදුමයක් බවට පරිවර්තනය වෙන්නේ? මෙතන ලෝකය පිළිගන්නවා මේක පුදුමයක් කියලා. හැබැයි මෙතන තියෙන තාක්ෂණික ක්‍රියාවලිය තමයි මෙතන මේ ගොඩනැගිල්ල, මේ කුළුණ පොළව විසින් රිජෙක්ට් කරනවා. මෙතන තියෙන්නේ ජියෝටෙක්නිකල් ෆේලිය එකක්. ඒ කියන්නේ ඉංජිනේරුමය භූවිද්‍යාව පැත්තෙන් මෙතන සිද්ධ වෙන දුර්වලතාවයක්. ඒ ඉදිකරන්න හොඳ නැති තැනක ඉදිකිරීමක් තමයි මේ අපිට අද දින ගත්තොත් අපි පුදුමයක් හැටියට අපි දකින්නේ. ඒ වගේම නියෝජ්‍ය කතානායකතුමනි, අපේ රටෙත් ලෝක ප්‍රසිද්ධියට පත්වෙච්ච නොවිච්ච පුදුමයක් තියෙනවා. ඒක තමයි වසර 41ක් තිස්සේ මෙන්න මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කරන ආයතනයක්, රාජ්‍ය ආයතනයක්, විශාල වැඩ කොටසක් සිද්ධ කරපු ආයතනයක්, ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය NBRO කියලා අපි හඳුන්වන එක. මේකට පනතක් නැහැ. පනතක් නැහැ. හැබැයි ලෝක ප්‍රසිද්ධ නැහැ. ඉතින් මං හිතනවා මේක අපිට ආරම්භය හැටියට අපි දකින්නේ මේ NBRO එකේ ආරම්භය හැටියට දකින්නේ 1984 වසරේ. එවකට හිටපු අග්‍රාමාත්‍යතුමා, එහෙමත් නැත්නම් රාජ්‍ය පරිපාලන හා නිවාස හා ඉදිකිරීම් ඇමතිවරයා ඇමතිතුමා ඒ වෙලාවේ ලැබ් 3ක් එකට එක්කාසු කරලා විශේෂයෙන්ම එවර තිබිච්ච ගම්මුදාවට අවශ්‍ය කරන මැටීරියල් ගනු ලබන අමුද්‍රව්‍ය චෙක් කිරීම සඳහා ලැබ් 3ක් එකතු කරලා හදාගන්නවා NBRO. එහෙම නැත්නම් ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය. මේක විෂයපතේ වෙන්නේ ඇත්තටම ගත්තොත් ගොඩනැගිලි සඳහා ගනු ලබන ඉදිකිරීම් ද්‍රව්‍යවල පරීක්ෂණය. එක්කෝ කොන්ක්‍රීට් දමනු ලබන කොන්ක්‍රීට් වල තත්ත්වය, යෝග්‍යතාවය කොච්චරද? එහෙම නැත්නම් ඒ සඳහා ගනු ලබන අමුද්‍රව්‍යවල ක්වොලිටිය සම්බන්ධයෙන්. මොකද මේකට විශේෂයෙන්ම ගන්නේ මේ ඉදිකරනු ලබන ඉදිකිරීම් වල, බිල්ඩින් වල, නිවාස වල ස්ථායීතාවය රැකගන්න. ඉතින් මෙන්න මේක අද දින ගත්තාම, අද මේ වෙන විට ගත්තොත් එහෙම අපි දකිනවා විශාල වශයෙන් දියුණුවක් අත්පත් වෙලා තියෙනවා. අද මේ වෙනකොට මේක ස්වභාවික විපත්. එහෙම නැත්නම් නායෑම් අධ්‍යයන අංශයක් තියෙනවා. ඒ වගේම ජියෝටෙක්නිකල්, ඒ කියන්නේ භූ පොළව තුළ ඉදිකිරීමේදී ඒකේ සත්‍යතාවය සම්බන්ධයෙන් අධීක්ෂණය කරන්න ජියෝටෙක්නිකල් ඩිවිෂන් එකක් තියෙනවා. ඒ විදිහට ඒ වගේම මේකේ මැටීරියල්, මේකේ ගොඩනැගිලි ද්‍රව්‍ය සම්බන්ධයෙන් ටෙස්ට් කරන්න අවශ්‍ය කරන එක අංශයක් තියෙනවා. තව තියෙනවා පාරිසරික සම්බන්ධයෙන්, පරිසරයේ තියෙන දේවල් සම්බන්ධයෙන් අධ්‍යයනය කරගන්න එකක් තියෙනවා. ඒ වගේම තමයි මේ පාරිසරික තත්වයන් මත මේ ඉදිකරනු ලබන ඉදිකිරීම් වල ගුණාත්මක භාවය ස්ට්‍රක්චර් එක කොහොමද කියලා බලන්න තවත් එක අංශයක් තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි දන්නවා ඉදිකිරීමක් එහෙම නැත්නම් ගොඩනැගිල්ලක් අස්ථායී වන ආකාර එකක් ස්වභාවික විපත් වලින් අස්ථායි වෙලා කැඩිලා බිඳිලා යන්න පුළුවන් නායම් වගේ වලින්, අනිත් පැත්තෙන් පොළව විසින් ඒ ඉදිකරුන් ලබන ඉදිකිරීම රිජෙක්ට් කිරීම නිසා අපි හරියට කටයුතු හොයා බලන්නේ නැතුව ඒ ඉදිකිරීමක් සිද්ධ කෙරුවට පස්සේ ඒක පොළව විසින් රිජෙක්ට් කිරීම නිසා ඒක අභාවයට යන්න පුළුවන්. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් මේ ඉදිකිරීම සඳහා ගනු ලබන අමුද්‍රව්‍යවල තියෙන ගුණාත්මක භාවය නිසා මේ ඉදිකිරීම අසාර්ථක වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම මේක ස්ට්‍රක්චර් එක. මේ තියෙන පරිසරයට මේ තියෙන තත්වයන් යටතේ ඉදිකරුන් ලබන ඉදිකිරීමේ ව්‍යුහය ස්ට්‍රක්චර් එක ෆේලිය එකක්. එහෙම නැත්නම් ඒක තියෙන දුර්වලකම නිසා මේ ගොඩනැගිලි අභාවයට යන්න පුළුවන්. ඉතින් මම හිතනවා මෙන්න මේ ආයතනය ගත්තොත් මෙන්න මේ සියලුම දේවල් ආවරණය වන පරිදි දැනට ඉතාමත්ම ගුණාත්මක සේවයක් මේ ආයතනය විසින් සිද්ධ කරගනු ලබනවා. මේකේ ගත්තොත් එහෙම 1984 මේට වසර 46කට පෙර ආරම්භ කරපු මේ ආයතනය ඊට පස්සේ 1991 වෙනකොට මේකට නායම් අංශයක් එකතු වෙනවා. මොකද ඒකට හේතුව 1990 දශකයේ මේ රටේ විශාල වශයෙන් නායම් පිළිබඳ සාකච්ඡාවක් වෙනවා. විශේෂයෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ නුවරඑළිය දිස්ත්‍රික්කයටත් නායම් අධ්‍යයනය කටයුතු කරන්න. ඒ භූමීන් පරීක්ෂා කරන්න එක්සත් ජාතීන්ගේ සංවිධානය UN එක මගින් ලොකු ග්‍රාන්ට් එකක් මට මතක විදිහට $1 million විතර වගේ ඒ කාලේ හැටියට විශාල මුදලක් මේ රටට ප්‍රදානය වෙනවා. හැබැයි එවකට හිටියේ විශේෂ බාර අමාත්‍යවරයා මේ වෙනකොට ඒ අදාළ කටයුතු ටික සිද්ධ කරන ලැබෙන බහුවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. එවකට කර්මාන්ත ඇමතිවරයා හැටියට හිටියේ රනිල් වික්‍රමසිංහ මහත්මයා. මගේ දැනීමේ හැටියට මට මතකයේ හැටියට ඔහු සහ අදාළ නිලධාරීන් මේ මුදල දැකලා බය වෙලා මේ ව්‍යාපෘතිය බාරගන්නේ නැහැ. ඊට පස්සේ මෙන්න මේ ආයතනය NBRO කියන ආයතනය මෙන්න මේ නායම් පිළිබඳව අධීක්ෂණය කරන්න විශේෂයෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අධීක්ෂණය කරන්න සිටියම් ගත කරන්න අවදානම් කලාප ටික හඳුනා ගැනීම සඳහා මේ වැඩේ ව්‍යාපෘතිය බාර ගන්නවා. ඉතින් අන්න එදා සිට මේ NBRO එකට ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයට මෙන්න මේ නායම් කියන කොටස මේකට එක්කාසු වෙනවා. ඊට පස්සේ ගත්තොත් එහෙම 2007 ඉතර වගේ වෙනකොට විශාල ආපදා ප්‍රමාණයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ තියෙන ආපදාත් එක්ක ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව බිහි වෙනවා. අන්න ඒ යටතට මේ ඕගනයිසේෂන් එක NBRO එක පත් වෙනවා. ඊට පස්සේ ගත්තොත් එහෙම වර්තමානයේ වෙනකොට මේ ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ යටතේ ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ ගත්තොත් එහෙම මේක 2011 වන විට රජයෙන් එනවා නියෝගයක් විශේෂයෙන්ම ඉදිකිරීමක් කරනකොට මේක කඳුකර ප්‍රදේශයක නම් ඒ කඳුකර ප්‍රදේශයේ මේ ඉදිකිරීම සඳහා මේක ස්ථායීතාවය සම්බන්ධයෙන් අලලා ජියෝ ටෙක්නිකල් රිපෝර්ට් එකක් දෙන්න කියලා වල්ලා මෙන්න මේ NBRO එකට පැවරෙනවා. ඒක චක්‍රලේඛයෙන් කෙරෙන්නේ. ඉතින් මෙන්න මෙවැනි තත්ත්වයක් මෙවැනි දේවල් ටිකක් විශාල වශයෙන් මේ දේවල් ටිකක් සිද්ධ කරනවා. හැබැයි පනතක් නැහැ. මං හිතනවා මේ දක්වාම කිසිම රිපෝට් එකකට නඩු කටයුත්තක් ගිහිල්ලා නැහැ. නඩු කටයුත්තක් ගියා නම් මං හිතනවා පනතක් නැත්තම් නැති වුණාම ඒ ආයතනය කොච්චර අපහසුතාවයකට පත් වෙනවද කියලා අපිට දැනගන්න දැක ගන්න පුළුවන්. ඉතින් නියෝජ්‍ය කතානායකතුමනි, රණසිංහ ප්‍රේමදාස මහත්මත් එවකට හිටි ආරම්භ කෙරුවේ මේක නිවාස හා ඉදිකිරීම අමාත්‍යාංශයේ. වර්තමාන විපක්ෂ නායක ඔහුගේ පුත්‍රයා ඇත්තටම මේ අමාත්‍යාංශයේත් වැඩ කරලා තියෙනවා. වසර 41ක් පනතක් නැතුව රාජ්‍ය ආයතනයක් වැඩ කරගෙන ගිහිල්ලා තියෙනවා. විශාල වැඩ ටිකක් කරලා තියෙනවා. ඉතින් මම හිතනවා මේ ආයතනයට පනතක් ඉතාමත්ම වැදගත්. ඉතින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම මේ පනතෙන් සඳහන් වෙන්නේ ගොඩක් වැඩ කටයුතු. මේකට නියාමන කටයුතු සඳහා වැඩිම දායකත්වයක් සිද්ධ වෙලා තියෙන්නේ නායම් පැත්තට. නායම් පැත්තට ගත්තොත් අපි දන්නවා නායම් වෙන ආකාර දෙකක් තියෙනවා. එකක් ස්වභාවික ස්වභාවිකව කඳුබෑයම්වල තියෙන පස්විස්තර සහ ගල් පාෂාණ කඩබිමට කඩාගෙන වැටීම. ඉතින් මේක දිගත්තොත් එහෙම අනිත් පැත්තෙන් තමයි මානව ක්‍රියාකාරකම්. මානව ක්‍රියාකාරකම් හැටියට අපි දකිනවා ඉදිකිරීම්වලදී ඇලවේලි කපලා අස්ථායි කරලා ඉදිකිරීම් තුල ගොඩනැගෙන අස්ථායිතාවය නිසා නායම්. ඉතින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙන්න මේ දෙකෙන්ම, මේ ක්‍රියාවලි දෙකෙන්ම ආපදාවන් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ගත්තොත් මේක කෙලින්ම සම්බදියාවක් තියෙනවා අපේ රටේ වර්ෂාපතනයත් එක්ක. වර්ෂාව වැඩි වෙනකොට, වර්ෂාපතනය වැඩි වෙනකොට මේකේ නායම් ප්‍රමාණය වැඩි වෙනවා ක්‍රමානුකූලව. සරලම උදාහරණයක් ගත්තොත් 5 ඝනමීටර කියුබ් එකක් ගත්තොත් මේ ඝනමීටර කියුබ් එකේ හොඳට වහින කාලයකට හොඳටම සම්තෘප්ත වෙච්ච පසක කිලෝග්‍රෑම් 200ක් විතර වගේ වැඩි බර ප්‍රමාණයක්, තව බර ප්‍රමාණයක් මේකට එක්කාසු වෙනවා. ඉතින් මෙන්න මේ ඒ පස් අංශුව අතර තියෙන කුඩා සිදුරු වලට වතුර පිරීම නිසා කිලෝ 150 200ක්, මෙන්න මේ අස්ථාවරත්වය නිසා අපි දන්නවා මේකේ නායම් ප්‍රමාණයක් සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ නායම් වලදී ගත්තොත් එහෙම විශාලතම නායම අපිට සැලකිය යුතුම එක අපිට දකින්න පුළුවන් වෙන්නේ 2003 මැයි 17 විශාල වර්ෂාපතනයක් මේ රටට, විශේෂම නිර්තිතික මෝසම් ක්‍රියාවලියත් එක්ක විශාල වර්ෂාපතනයක් ඇති වෙනවා, නිර්මාණය වෙනවා. පැයකට සමහර අවස්ථාවලදී රෙකෝඩ් වෙලා තිනවා පැයට මිලිමීටර 400 විතර වගේ ප්‍රමාණයකුත් මේ වර්ෂාපතනයේ ලැබිලා තිනවා. 100ට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබිලා තිනවා පැයක් ඇතුළත. ඉතින් මෙන්න මේක නිසා 256ක ජීවිත ප්‍රමාණයක් අපේ රටට අහිමි වෙනවා. ඒ වගේම විශාල දේපළ ප්‍රමාණයක් අහිමි වෙනවා. ඊට පස්සේ මේ වසර කීපය තුළ අපි සැලකුවොත් එහෙම දල වශයෙන් මිනිස් ජීවිත හැටියට 850ක් 900ක් විතර වගේ ප්‍රමාණයක් අපේ රටට අහිමි වෙලා තිනවා. විශාල දේපළ ප්‍රමාණයක් අහිමි වෙලා තිනවා. ඉතින් මෙන්න මේවා සම්බන්ධයෙන් නියාමනය කරන ආයතනයක් නැතිවීම, ඒකට අවශ්‍ය කරන නියාමනය කරන්න අවශ්‍ය කරන පනතක් නැතිවීම, ආයතනයක් තියෙනවා මේකට නියාමනය කරන්න අවශ්‍ය කරන පනතක් නැතිවීම මම හිතනවා අපි තිබිච්ච විශාල දුර්වලකමක්. අපි මේක 41 වෙනි වසරේදී ඉවර කරලා 42 වෙනි වසරකට අපි මේකට පය තියන්න ඕනේ නෑ. මේ ආයතනයට පනතක් නැතිව ඉස්සරහට ගමන් කරන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම ගත්තොත් මෙන්න මේ ආයතනය ගත්තොත් අපි
දන්නවා
මේ වෙනකොට ඔටෝමේටඩ් රේන් ගේජ්, එහෙම නැත්නම් ජල මාපක ඔටෝමේටඩ්, ඒ වෙලාවේ අපිට තොරතුරු දැනගන්න 350ක් විතර හයි කරලා තියෙනවා. මේ වෙනකොට තවත් හයි කරමින් පවතිනවා මේ ආයතනය. මම හිතනවා කාලගුණ දෙපාර්තමේන්තුවටත් මෙවැනි උපකරණ ප්‍රමාණයක් අපිට දැක ගන්න බෑ. ඒ වගේම තමයි මේකේ විශාල වශයෙන් මේ ආයතනය විසින් අර අස්ථායි වෙච්ච ප්‍රදේශ කළමනාකරණය කරලා ඒ ලෑන්ඩ්ස්ලයිඩ්, එහෙම නැත්නම් නායම් ප්‍රදේශ අවම කරන්න කටයුතු කරලා තියෙනවා. 100%ක් වළකන්න බෑ, යම් ප්‍රමාණයක් අවම කරලා තියෙනවා. අවම කරන්න එක්කෝ ණය මුදල්, විශේෂම ජයිකා වගේ ආයතන, එහෙම නැත්නම් වෙනත් ආයතන වලින් ගතු ලබන ණය, ඒ වගේම සමහරලාට මහභාණ්ඩාගාරයෙන් ගන්න ලබන මුදල් වලින් මේක යම් පමණකට අවම කරලා තියෙනවා. ඉතින් ඒත් මේ මුදල් ටික වෙන් කරගන්න ලැබීමටත් ඇත්තටම ගත්තොත් එහෙම පනතක් මේ වෙනකන් ක්‍රියාත්මක වෙලා නැහැ. පනතක් තිබිලා නැති ආයතනයක්. ඉතින් මේක මම හිතනවා අපිට මේක ඉදිරියටත් ඇත්තටම අපිට තව තියෙනවා විශාල වශයෙන් මේ සම්බන්ධයෙන් අපේ මේ ගොඩනැගිලි අස්ථාවර වීම සම්බන්ධයෙන් අපිට කතා කරන්න. විශේෂයෙන්ම අපි දන්නවා සමහර ප්‍රදේශවල මැටි සහ සිල්ක් කියන වැලි, ඒ කියන්නේ පස් ප්‍රමාණ වැඩි ප්‍රදේශවල, විශේෂයෙන්ම ගංගාවල පිටාර තැනිවල අපි දකිනවා සොයිල් එක්ස්පැන්ෂන්, එහෙම නැත්නම් එක්ස්පැන්සිව් සොයිල් කියන එක. මෙන්න මේ එක්ස්පැන්සිව් සොයිල් වලදී අපි දකිනවා විශාල වශයෙන් නිවාස ඉරිතලා ගිහිල්ලා සමහර නිවාසවල ජීවත් වෙන්න බැරි මට්ටමටම පත් වෙච්ච. විශේෂයෙන්ම ගත්තොත් එහෙම හිඟුරක්ගොඩ ප්‍රදේශය, හම්බන්තොට, මොණරාගල, බිබිල, ඒ වගේම පුත්තල ගරු නියෝජ්‍ය කතානායකතුමනි විනාඩියක් මට අවසර දෙන්න. ඉතින් මෙන්න මෙවැනි දේවල් අධීක්ෂණය කරගන්න මෙන්න මේ ආයතනය ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි මීට අමතරව මේ ආයතනය තොරතුරු දත්ත ගන්න, එහෙම නැත්නම් පරිසරයට අවශ්‍ය කරන දත්ත, විශේෂයෙන්ම වායුගෝලීය තත්ත්වයන් සම්බන්ධයෙන් අධීක්ෂණය කරලා දත්ත ලබා ගැනීම සඳහා කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම ශබ්දය ශබ්දය දූෂණයක් සිද්ධ වෙනවාද කියලා සොයා බලන්න මේ ආයතනය කටයුතු කරමින් ඉන්නවා. මේ දත්ත මධ්‍යම පරිසර අධිකාරියට නියාමන ආයතනයට ලබා දෙමින් මේගොල්ලෝ ක්‍රියාත්මක වෙනවා. ඉතින් මම හිතනවා ඊට අමතරව මේ ගොඩනැගිලි වලට ගනු ලබන ඉදිකිරීම් සඳහා ගනු ලබන ඉදිකිරීම් ද්‍රව්‍ය සම්බන්ධයෙන් පරීක්ෂණ විශාල ප්‍රමාණයක් එනවා. රටේ හොඳම ලැබ් තියෙන හොඳම උපකරණ තියෙන ආයතනය බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේක පිළිබඳව විශාල රිසර්ච් ප්‍රමාණයක් මේ ඉදිකිරීම් වල ස්ට්‍රක්චරල් ස්වභාවය ස්ට්‍රක්චර් එක එහෙම නැත්නම් මේ ව්‍යුහය සම්බන්ධයෙන් පරීක්ෂණ ගමනාවක් යනවා. පරීක්ෂණ කරන්න ඕනේ කොහොමද මේ පරිසරයත් එක්ක කොහොමද මේ අස්ථායි බිම් වල මේ ඉදිකිරීම් කරන්න කියන එක ඒ සම්බන්ධයෙන්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම අවසන් කරන්නම්. ඉතින් මෙවැනි ආයතනයක් රටේ නියාමනයක් නැතුව විශාල වැඩ ප්‍රමාණයක් සිද්ධ කරලා තියෙනවා. ඉතින් මෙන්න මෙවැනි මෙතැන් සිට මම හිතනවා අපිට 40 වසර 41ක් පොඩි කාලයක් නෙමෙයි පරම්පරාවකට ආසන්න කාලයක්. මේ කාලයෙන් පස්සේ ඉදිරි වසරේ 42 වසරේ සිට මේකට පනතක් සම්මත කරලා මේ පනත ක්‍රියාත්මක කරන්න නියාමනය කරන්න අවශ්‍ය කරන වටපිටාව අපි සකසලා දෙන්න ඕනේ. ඒ සකසලා දීම තුළ මේ ආයතනය හොඳ කාර්යභාරයක් රටේ සංවර්ධනයට රටේ ඉදිකිරීම්වලදී රටේ ඉදිකරනු ලබන ඉදිකිරීම්වලදී ස්ථායිතාවය සලකා බලන්න නියාමනය කරන ආයතනයක් බවට පරිවර්තනය කිරීම සඳහා දායක වේවි කියලා විශ්වාස කරනවා. බොහොමත්ම ස්තුතියි.